Honorable Minister Udayakamman Pillai, you have 8 minutes.
Moolasrarooda Mantritumani, Dedas Nave Maimase Data Venida, Ape Jivita Katave, Run Party in Dilisena Dawasa. Eda Kotitastavade Parajayat Samaga, Api Kiribat Kava, Jatika Daje Ating Aragena Pelapaligia, Eva Game Ravan Gehua, Api Hitue, Api Andapukale Dang Ivarai Kiela, Api Dukwin the Kale Dang Ivarai Kiela, Ape Daru Bomba Tahuela, Pari Kali Kali Velta Irena Yuge, Edang Ivaruna Kilapi Swasakara. Habai Garu Moolasrarooda Mantritumani, Dedas Palave di Merate Janata out of Veraduna. රණවිරුවන් එක්ක එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන ආණ්ඩුවක් වෙනුවට ත්‍රස්තවාදීන් එක්ක එකතු වෙලා රණවිරුවන් විනාශ කරන ආණ්ඩුවක් බලයට පත් වුණා. අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා ගෙන්න විට අපේ ආණ්ඩුව ඒකට සම අනුග්‍රහය දැක්වුවා. රණවිරුවන් අත්අඩංගුවට ගත්තා. රැකියා හිමි කළා. අපවාදවලට ලක් කළා. බුද්ධ්‍යංශ අපේ ජාතියේ ඇස්සා සවන්බදු බුද්ධ්‍යංශ කුඩුපට්ටම් කරලා දැම්මා සමස්ත රණවිරු ප්‍රජාවම දුර්මුඛ වුණා සම ත්‍රස්තවාදී බීජය වපුරන්න තෝතැන්නක් සොයමින් සිටි ISIS සංවිධානයේට කදිම ස්ථානෙ බවට ශ්‍රී ලංකාව පත් වුණා අවසාන ප්‍රතිඵලය තමයි 2019 පාස්කු ප්‍රහාරය බෙදුම්වාදී ත්‍රස්තවාදී වේවා අන්තවාදී ත්‍රස්තවාදී වේවා ත්‍රස්තවාදී ත්‍රස්තවාදීමයි රණවිරුවන් දුර්මුඛ වෙලා නම් ආණ්ඩුව ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා නම් බුද්ධ්‍යංශ කඩාවැටලා නම් එතන අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදී බීජය වපුරන්න සරුබිමක් බවට පත් වෙනවා ත්‍රස්තවාදී මරා දාලා හරියටම වසර 10කට පස්සේ කොළඹ නගරයේ ගිගුම් දෙමින් බෝම්බ පුපුරන්න පටන් ගත්තා එදා පාස්කු ඉරිදා අපි සමරන්නේ ජේසුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදයේත් මළවුන්ගේ නැගිටීම සනිටුවන් කරන්නට අවාසනාවට සිද්ධ වුණා. වත්මන් සමාජයේ පිළිබඳ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ප්‍රහාරයේ පිළිබඳ ප්‍රධාන තර්ක තුනක් මතුවලා තියෙනවා. ඒ වැරදි තර්ක තුනට ව්‍යාජ තර්ක තුනට පිළිතුරු දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි තර්කය තමයි පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම ආණ්ඩුව සිතාමතා ප්‍රමාද කරමින් සිටිනවද? දෙවෙනි කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට එරෙහිව නඩු පැවරීම ආණ්ඩුව විසින් වැළැක්වීමක් කර තිබෙනවාද? ඒ වගේම 2019 ජනාධිපතිවරණයේ වාසි ලබා ගැනීම අරමුණින් අපේ බුද්ධ්‍යංශ භාවිතා කරලා පාස්කු ප්‍රහාරයේ යෙදුණු අයට ඒ සඳහා පෙළඹවීමක් කරලා තියෙනවද කියලා සමාජයේ මතු කරන මේ ව්‍යාජ තර්ක තුනට අද අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන්නේ 2019 අප්‍රේල් මාසේ 21. පොලිසිය සහ නීතිපති විමර්ශනය කරලා නඩු පැවරීම සිද්ධ කරන්නේ 2021 අගෝස්තු මාසේ 10 වෙනිදා. එහෙනම් මේ සඳහා ගත කර තිබෙන කාලය අවුරුදු 2යි මාස 4ක්. මෙවැනි නඩුවක් විමර්ශනයට අතිශයින්ම අමාරුයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක ප්‍රධාන විත්තිකරුවන් සියලු දෙනා මිය ගින්න අවසන්. එහෙනම් අනුබල දුන්න අයට උපකාර කළ අයට විතරයි නඩු පවරන්න පුළුවන්. ඒ අය කවුද කියලා දන්නේ නැහැ. අර ප්‍රධාන විත්තිකරුවා ප්‍රශ්න කරන්න විදියක් නැහැ. අපිට එහෙනම් තොරතුරු දැනගන්න වෙන්නේ මේ ප්‍රධාන විත්තිකරුවන් සම්බන්ධතා තිබ්බය නෑදෑයන් මිත්‍රයන් ආශ්‍රය කරපු අය ප්‍රශ්න කරලා. අපිට පුළුවන් දුරකථන සම්බන්ධතා පරීක්ෂා කරලා කාත් එක්කද කතා කරේ කියලා බලන්න. හැබැයි අපිට හොයාගන්න විදියක් නැහැ මොනවද කතා කළේ කියන කාරණේ. අපිට පුළුවන් CCTV කැමරා වලින් මේ පුද්ගලයා මේ අවස්ථාවේ මෙතනට ගියා කියලා දැනගන්න. හැබැයි එතනට ගිහිල්ලා මොකද කරේ කියන එක දැනගන්න අපට අවස්ථාවක් නැහැ. පවුලේ අයගෙන් ප්‍රශ්න කරාම ඔව් අපේ පුතා නම් ත්‍රස්තවාදියා තමයි කියලා කවුරුවත් කියන්නේ නැහැ. නිසා පොලිසිය මූණ දුන්නේ අතිශයම දුෂ්කර විමර්ශනයකට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනය අනිවාර්යම කාලය ගත වෙනවා. කවුරු හරි චෝදනා ගොනු කරන්න ඉක්මන් කරන්න කියලා බල කරනවා නම් ඔවුන් සහය දක්වන්නේ සැකකරුවන්ට මිස වින්දිතයන්ට නෙවෙයි. ඇයි? අපේ අපරාධ නඩු ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ සැකකරුව වැරදිකරුවන් සිය දෙනෙක් නිදහස් වෙනවට වඩා එක් නිවර්දි අයෙක් වැරදිකරු වී දඬුවම් විදීම භයානකේ කියන සිද්ධාන්තයේ පදනම් කරගෙන. ඒ නිසා තමයි අපි සැකේ වාසිය විත්තියට දෙන්නේ. පුංචි තාක්ෂණික දෝෂයක් සාක්ෂි පරස්පරයක් තිබුණොත් අපරාධ නඩුවක විත්තිකරුවන් නිදහස් කරන්නේ. එහෙමනම් අපි කලබල කරලා ඉක්මන් කරලා කඩිමුඩියේ චෝදනා ගොනු කරලා නඩුවක් පැවරුවොත් ඒ අවසාන වාසිය ලැබෙන්නේ අපේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ටයි. මතක තියාගන්න, පොලිසියට ඇවිත් සාක්ෂි දෙන හැමෝම ඇත්ත කියන්නේ නැහැ. සමහර අය මේ පටන් ගත්ත විතර මන්ත්‍රීතුමා මම ඉතා වේගයෙන් කිව්වොත් මම කෙටියෙන් කියන්න එනබුතුමා කාලේ ඉතා අඩු කරලා තියෙන මගේ බලාපොරොත්තුවට වඩා ප්‍රධාන. අපි වසර දෙකයි මාස හතරෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් ගොනු කළා. චෝදනා 23,270ක් කියන්නේ අඩුම ගන්නේ පිටු 800ක ලේඛනයක්. එවැනි ලේඛනයක් අවුරුදු දෙකයි මාස හතරෙන් හැදීම හාස්කමක්. මම මේක සංසන්දනය කරලා අවසන් කරනවා. මට බොහෝ දේ කියන්න මම පොරොන්දුනත් කියන්න වෙන්නේ. ලෝකයේ බලවත්ම රට ඇමරිකා එක්සත් ජනපදය 2001 සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඉහළම තාක්ෂණ ඉහළම අරමුදල් තියෙන රටේ ඒ අය සැකකරුවන් 5 දෙනෙකුට, වැඩිය නෙමෙයි 5 දෙනෙකුට චෝදනා ගොනු කළේ 2008 පෙබරවාරි 11 අවුරුදු 6යි මාස 5කට පස්සේ. 2015 නොවැම්බර් 13 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර එකම දවසේ මරාගෙන මැරෙන ප්‍රහාර 6ක් එල්ල වුණා. ඒ අයට නඩු පවරන්නේ 2021 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ප්‍රහාරයෙන් වසර 5යි මාස 10කට පස්සේ. එක්සත් ජනපදයේ ප්‍රස්ත ප්‍රහාර 4කට 5 දෙනෙකුට නඩු පවරන්නේ අවුරුදු 6යි මාස 5කට පස්සේ. ප්‍රංශයේ ප්‍රහාර 6කට 20 දෙනෙකුට නඩු පවරන්නේ අවුරුදු 4යි මාස 10කට පස්සේ. නමුත් මේ දුප්පත් ලංකාවේ ප්‍රහාර 8කට අවුරුදු 2යි මාස 4කට පස්සේ 25 දෙනෙකුට නඩු පවරනවා. එහෙමනම් කාර්යක්ෂම යුක්තිය ඉටු කරලා තියෙන්නේ ඇමරිකාවද ප්‍රංශයේද, එහෙම නැත්නම් අපේ දුප්පත් ලංකාවද කියන කාරණේ පාස්කු ප්‍රහාරයේ විඳි තැන් වෙනුවෙන් හඬ නැයන අයගෙන් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම ඊළඟ කාරණයට වේගෙන් යන්නම්. මේ දෙවෙනි තර්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට නඩුවේ විත්තිකරුවෙක් නොකලේ ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාය හිමි වෙන නිසාද? ජනාධිපතිතුමා මේ පිළිබඳ කලින් දැන සිටි ප්‍රහාරය පිළිබඳ කලින් දැන සිටි බවට ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළි කරන්නේ තුන්වන පාර්ශව. ජනාධිපතිතුමාට ඍජුව කිව්වා කියන්නේ කිසිම කෙනෙක් නැහැ. එතුමා දැනගෙන සිටියා යුතුයි කියන්නේ අදාස් ඉදිරිපත් උනේ. මොකද ආරක්ෂක ලේකම්තුමා තමයි බුද්ධ්‍යංශ වාර්තා කරන්නේ ආරක්ෂක ලේකම්තුමාට. ආරක්ෂක ලේකම්තුමා තමයි ජනාධිපතිතුමාට කියන්න ඕනේ. හැබැයි ජනාධිපති ආරක්ෂක ලේකම්තුමා කියන්නේ ප්‍රහාරයක් එල්ල වෙයි කියලා හිතුවට අපි මෙතරම් ප්‍රබර ප්‍රහාරයක් එල්ල වෙයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ නිසා ഇതുවා කියන්න ගිහිල්ලා නැහැ. හැබැයි මේ නඩු පැවරීමේදී ජනාධිපති කොමිසම කියන්නේ හිටපු ජනාධිපතිවරයාට නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවාදයි සොයා බලන්න නීතිපතිවරයාට නිර්දේශ කරනවා. නීතිපතිවරයා යම් පැහැරහැරීමක් කරා නම්, දේශපාලන බලපෑමකට යටත් වුණා නම්, ප්‍රමාණවත් සාක්ෂි තිබේදී නඩු පවරන්නේ නැතුව හිටියා නම් දැන් නීතිපතිට එරෙහිව නඩුවක් පවරන්න පුළුවන්. මේ තමන් ගාව තියෙන තැන් තැන්වල උද්ඝෝෂණවල මාධ්‍ය හමුවල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නඩු පැවරුවේ නැත්තේ ආණ්ඩුවට සහාය දෙන්න නිසයි කියලා චෝදනා නගනවා වෙනුවට කළ යුත්තේ අභියාචනාධිකරණ උසාවියට ගිහිල්ලා මෙන්න සාක්ෂි මේවා තිබියදී නීතිපතිවරයා නඩු පැවරුවේ නැහැ, නීතිපතිවරයාට හිටපු ජනාධිපතිවරයා විත්තිකරුවෙක් කරන්නයි රිට් ආඥාව නිකුත් කරන්න කියලා උසාවියෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. එවැනි ඉල්ලීමක් කරලා නැහැ. ඉතා වැදගත් කාරණේ බුද්ධිංශ මේක පිටිපස්ස හිටියද කියලා. ඒ ගැන තමයි සාක්ෂි සහිතවද විස්තරයක් කරන්න හිටියේ. කාලය සීමිත නිසා වෙනත් දවසක මේ කාරණේ මේ ගරු සභාවට හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.
Thank you. Honorable Ranjith Mathum Bandara, you have 20 minutes.
ගරු සභාපතිතුමනි, ආරක්ෂක අමාත්‍යංශෙත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශෙත් සුදේශ කටයුතු අමාත්‍යංශෙත් වැය ශීර්ෂය ගැන අපි අද කතා කරන්නේ. අපි බැලුවා රටේ බොහොම ආර්ථික අමාරුකමක් තියෙන වෙලාවක කොහොමද මේ රජය කටයුතු කරන්නේ කියලා. ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන ගිය අවුරුදු බිලියන 355යි මේ අවුරුද්දේ බිලියන 373ක් වෙන් කරලා තියෙනවා. අපේ කිසිම තර්කයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. රටේ ආරක්ෂාව සඳහා අපි උපරිම ශක්තිය උපරිම බලය උදන්ව මම අහන්නේ දැන් යුද්ධ ඉවර වෙලා අවුරුදු 12ක් වෙනවා. අපිට කල්පනා කරන්න වෙනවා මේ රටේ සිවිල් පරිපාලනය ශක්තිමත් කරන්න ඕන වෙලාවක්. රටේ සාමාන්‍ය සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ඕන වෙලාවක්. නමුත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 142 ඉඳලා 107 වෙනකම් බිලියන 35කින් අඩු කරලා තියෙනවා. මේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට සිවිල් පරිපාලනයට අවශ්‍යම අමාත්‍යාංශය තමයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය. මම දන්නේ ආණ්ඩුවද කොහෙටද යන්නේ කියලා. සිවිල් පාලනයට මුදල් අඩු කරද්දී ආරක්ෂාවට මුදල් වැඩි කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපි දකින්නේ මේ රටේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මේ රටේ දිස්ත්‍රික් පාලනය සහ ප්‍රාදේශීය පාලනය
සාමාන්‍ය. Honorable Minister.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ පැත්තෙන්
මම අවස්ථාව දෙන්නේ තමුන්නාසේ උත්තර දෙන්න මම පස්සේ උත්තර දෙන්න.
මට ප්‍රශ්නයක් නෑ, වෙලාවක් නෑ. හරි, එතුමා අකමැති නම් මම කතා කරන්නේ නෑ. නමුත් එතුමා මගේ ප්‍රශ්නෙම පැනලා ගියා කියලා විතරක් සටහන් කරගන්න.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල් අඩුවෙන් වෙන් කරලා තියෙන එකයි මම අහන්නේ. මේ රජයේ කොහෙටද යන්නේ කියලා අපිට කල්පනා කරන්න වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල් වැඩි කළා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට තමුන්නාසලා මුදල් අඩු කරලා තියෙනවා. ඒ වගේම සුදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ මේ රටේ දිස්ත්‍රික් පාලනයත් දිසාපතිවරු, ප්‍රාදේශීය පාලනය ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා ග්‍රාම සේවකයන්ගම් පාලනය කරන තුරු සාමාන්‍ය මේ කියන්නේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු එක ශේෂ්ඨයකට යන්නේ. අද වන විට මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වර මේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය අතරතට සුදේශ කටයුතු අමාත්‍යාංශය රන් තියෙනවා. මේක තමයි මේ රටේ සංවර්ධනය, මේ රටේ සිවිල් පරිපාලන ශක්තිමත් කරන තැන. අද මම හිතන්නේ කමල් ගුණරත්න මැතිතුමා ලේකම්වරයා ගැන අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා යුද්ධය වෙනුවෙන් බොහොම ශක්තිවත්ව කටයුතු කරපු වීරෝදර්ශෙන් පතිය. එතුමා ආරක්ෂක අමාත්‍යාංශය හිටියන් නෙවෙයි. අපි අහන්නේ මේ හමුදා නිලධාරීගෙන ගත්තේ යුද්ධ කරන්න. සිවිල් සේවය කියන්නේ පරිපාලනය කියන්නේ මේකේ තියෙන රෙගුලාසි, මුදල් රෙගුලාසි, පරිපාලන රෙගුලාසි, මේවා මෙහෙවන්න අත්දැකීම් තියෙන පරිපාලන සේවය නිලධාරී ඉන්න ඕන. අපේ රටේ පරිපාලන සේවය නිලධාරී උසස් නිලධාරී ශක්තිමත් නිලධාරී විශාල ප්‍රමාණයක් ඉන්නවා. එසේ තිබියදී අපි අහනවා මේ රටේ ගමට යනකම් මේ පරිපාලනය ආරක්ෂක අමාත්‍යාංශයට ගත්තේයි කියලා අපි තමුන්නාසයෙන් අහනවා. අපි දන්නවා අවුරුදු 12ක යුද්ධය ඉවරයි. අපිට යුද හමුදාමකට, රටකට, ආණ්ඩුවකට අයිතිය තියෙන, ඒකේ දර්ශනය තියෙන්න ඕන යුද්ධයක් ආයෙන් පස්සේ යුද්ධේ මර්ධනය කරන එක නෙවෙයි, යුද්ධේ එන්න ඉස්සෙල්ලා යුද්ධේ මර්ධනය කරන ආකාරය. අපේ රටේ තිබ්බේ සභාපතිතුමනි ඔබතුමා දන්නව ජනවාර්ග අර්බුදය. එනම් මේ ජනවාර්ග අර්බුදය සමතේකට පත් කරන්න පුළුවන් රාජ්‍ය නායකයෝ වැඩපිළිවෙලක් හදන්න ඕන. ජනාධිපතිතුමා කිව්වා ජාතික ආරක්ෂාව ගැන කිව්වා. ජාතික ආරක්ෂාව සම්බන්ධව එක රටක් එක නීතියක් කියන එකට කමිටුවක් පත් කරලා තියෙනවා. එක රටක් එක නීතියක් නම් මේ රටේ ජනවාර්ග අර්බුදයක් තිබ්බනම් ඒක සමනය කරන්න, ඒකට උත්තර දෙන්න පුළුවන් එක්කෙනෙක් ඉන්න ඕන. ජනාධිපතිතුමා පත් කරා එක රටක් එක නීතියක් කියන ජනාධිපති කාර්යසාධන බලකාය. කවුද ඒකේ සභාපති කරේ? මේ රටේ ජාතිවාදය වපුරන්න, ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න එක්කෙනෙක් තමයි පත් කරේ. මේකද රටේ රජයේ දර්ශනය කියලා අපි අහනවා. ඒ විතරක් නෙවෙයි සහෝදරවරුනි, මේ සභාපතිතුමනි, අපි ඉල්ලා සිටිනවා මේ වගේ දේවල් කරන්න එපා. මේ රටේ තව තවත් නැවත යුද්ධයක් වෙන වාතාවරණයක් ඇති කරන්න එපා. නැවත ජාතීන් අතර ප්‍රශ්නයක් වෙන වාතාවරණයක් ඇති කරන්න එපා. අපිට එදා පුළුවන්කම ලැබුණා මහජන ආරක්ෂක ඇමතිතුමනි පොලිසියට දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි යහපාලන ආණ්ඩුවේ දුන්නා. හැම පොලිසියේ පොලිස් කොස්තාපල්ගේ ඉඳලා පොලිස් පතිවරයා වෙනකන් හැම නිලධාරියෙක්ගේම පඩිය දෙගුණයකට වැඩිය වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. අපි දන්නවා පොලිසියේ නිලධාරියා කියන්නේ පොලිස් කොස්තාපල්වරයා කියන්නේ පැය අටේ සේවයේ ඉන්න කෙනෙක් නෙවෙයි, පැය 12ක් 16ක් වැඩ කරන. අපිට පුළුවන්කම ලැබුණා ඉදා 100%ට 107%ක වැටුප් දීමනාව වැඩි කිරීමක් වැඩි කළා. තව 140%ක දීමනාවක් ලැබලා දෙන්න. රුපියල් 26000ක් 27000ක් ගත්ත පොලිස් කොස්තාපල්වරේ රුපියල් 60000ක් ගන්න තත්ත්වෙට අපේ ආණ්ඩුව පත් කරන්න පුළුවන්කම ලැබුණා. මහනුව තමුන්නාසලාගෙන් තමුන්නාසලා පොලිස් නිලධාරීන් දිගින් දිගටම ඉල්ලුවා ඒගොල්ලෝ සංයුක්ත දීමනාව වැඩි කරලා දෙන්න කියලා. තමුන්නාසලා මොකද මේ අයවැයෙන් කරලා තියෙන්නේ? ඒකට උත්තර දෙන්නේ නැතුව මුදල් කපලා තියෙනවා බිලියන 30 ගාණක්. බිලියන 30 ගාණක්. එහෙනම් පොලිස් නිලධාරීන්ට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. තමුන්නාසලාගෙන් පඩි වැඩිවීමක් සංයුක්ත දීමනාවක් ඒ කියලා. ඒ වගේම මට මතකයි මම නීති හා සාම ඇමතිවරයා විදියට ඉද්දි අපි එදා ලෑස්ති කරලා තිබ්බා ඉන්දියානු නායකරමේ යටතේ ජීප් රථ ගෙනල්ලා දෙන්න. මොකද තමුන්නාසලා ආණ්ඩු ඇවිල්ලා කරේ පොලිසියට ජීප් රථ ගේන්න නැතුව පොලිසියට ත්‍රිවිල් රථ ගෙනල්ලා දුන්නා. ත්‍රිවිල් රථ 1000ක් ගෙනත් දුන්නා. මම අහන්නේ මෙහෙමද මේ රටේ සිවිල් ආරක්ෂාව, සිවිල් නීතිය, සිවිල් පාලනය ශක්තිමත් කරන පොලිසියට උත්තර දෙන්න කියලා මම අහනවා. අපි එදා මට මතකයි අපි මුදල් වෙන් කරා, අපි ඇමතිකම අයින් කරා. තාම තියෙන්නේ පොලිසියේ සන්නිවේදන මාධ්‍ය ඇනලොග් සිස්ටම් එක. මම අහන්නේ ඩිජිටල් ක්‍රමයට ගේන්න අපි එදා මුදල් වෙන් කරා. මම අහනවා මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් තාම පොලිසියේ තියෙන පරණ ක්‍රමය වෙනස් කරන්න තමුන්නාසේ කටයුතු කරනවාද කියලා අහනවා. අපිට ඕන පොලිසිය නවීන ලෝකයක් එක්ක නවීකරණය කරා. තවම පරණ ක්‍රමයක් අපි එදා MCC කිව්සුමෙන් පොලිසියේ තාක්ෂණ ක්‍රමය, පොලිසියේ ට්‍රැෆික් ක්‍රමය වෙනස් කරන්න අපි කටයුතු කරා. තමුන්නාසලාගේ එපා කිව්වා. අද මේක නිසා ජනතාවද විශාල ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි, හමුදාවේ 2020 ඉඳලා 22 වෙනකොට තමුන්නාසලා බිලියන 60කින් හමුදාවේ වියදම් වැඩි කරලා තියෙනවා. හමුදාවට අලුතෙන් බඳවා ගන්නත් නැහැ, අලුතෙන් ශක්තිමත් කරලත් නැහැ. හමුදාවේ කිසිම නිලධාරියෙක්ගේ පඩි වැඩි කරලත් නැහැ. අපිට පුළුවන්කම ලැබුණා අපේ රජයේ තියෙන කාලේ හමුදාවේ හැම නිලධාරියෙක්ගේම වැටුප් වැඩි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. අපිට පුළුවන්කම ලැබුණා ලුතිනන් වරේගේ ආරම්භක වැටුප 22935 ඉඳලා 47615 වෙනකන් දෙගුණකට වැඩිය වැඩ කරන්න. හමුදාවේ කෝප්‍රල් වරේගේ 15150 ඉඳලා 31340 වෙනකන් 107%කින් මේ විදිහට හැම ශ්‍රේණියකම වැඩි කරා. මහනුව තමුන්නාසල හමුදාව ගැන බොහොම උජාරුවෙන් කතා කරා. රහස් ඔත්තු සේවය ගැන බොහොම උජාරුවෙන් කතා කරනවා. මේ බිලියන 61ක් වැඩි කළා. තමුන්නාසලා මොනවාද හමුදාවින් දාන්න දුන්නේ? දැන් අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා හමුදාවේ අයට අද ආහාර සලාකියත් අඩු කළා. අපි දුන්නා කිරිකෝපය, තමුන්නාසලා දෙනවා ප්ලේන්ටියක්. ඒකයි වෙනස. හමුදාවේ කට්ටියට කිරිකෝප වෙනුවට දැන් දෙසරම දෙන්නේ ප්ලේන්ටිය. සතියේ දවස් 3ක් 4ක් දුන්නා කුකුල් මස් ටික. දැන් සතියේ 1 දවසයි දෙන්නේ කුකුල් මස්. සමහර මාස කැම්පල මාස දෙකක් නැහැ. අපිට පුළුවන්කම ලැබුණා අපේ ආණ්ඩුව කාලේ හමුදාවේ නිලධාරීන්ගේ සෙසු නිලවලත් දෛනිකව දෙන ආහාර සලාකේ වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. අපි එදා සෙසු 2014 සෙසු නිල දිනක ආහාර සලාකේ 439යි. අපි ඒක 645 වෙනකම් වැඩි කරා. නිලධාරීන්ගේ 497යි දිනක ආහාර සලාකේ. අපි ඒක 774ක් වෙනකම් වැඩි කරා. මං අහන්නේ දැන් බඩු මිල වැඩි වෙලා සලාකේ වැඩි කරන්න ඕනේ නේද? හාල් මිල 170කින් 80කින් වැඩි වෙලා. රුපියල් 300 350 තිබු කුකුල් මාස් 700යි. 1100 මන් දන්නේ ගානක් මතක නැහැ. පරිප්පු තිබ්බ 110ට දැන් 280යි. මහන්නේ මහන්නේ තමුන්නාන්සලාගෙන් එහෙනම් මේ හමුදා නිලධාරීන්ට බඩු මිල අඩු වෙනකොට කෑම ප්‍රමාණය අඩු කරන එකද කරන්න ඕන බඩු මිල වැඩි කරනකොට සලාකයට දෙන මුදල වැඩි කළා මේ නිලධාරීන් ශක්තිමත් නිලධාරීන් විදියට කටයුතු කරන එකද කියලා අපි අහනවා ඒ වගේම හමුදා නිලධාරීන් දාස් ගාන පහුගිය අවුරුදු දෙකේ විශ්‍රාම ගියායට පොලිසිය නිලධාරීන්ට ග්‍රැටිවිටි එක පාරිතෝෂිකය තාම ගෙවලා නැහැ. නිලධාරියෙක් විශ්‍රාමයේ අද්දි බලන්නේ තමන්ගේ දරුවව බන්දලා දෙන්නේ ගේ හදාගන්න මේ පාරිතෝෂිකයෙන් කරන්නේ. මේ ආණ්ඩුව අද කොච්චර බංකොලොත්ද කිව්වොත් කොච්චර අසාර්ථකද කිව්වොත් මේ නිලධාරින්ගේ පාරිතෝෂිකය තාම ගෙවන්න බැරි වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා මේ දේවල් කරන්න. තමුන් ආසලා ආබාධිත සෙබළු ලයිට් කණු වල නංග වල තමයි ඡන්දෙ ගත්තේ. නමුත් තමුන් ආසට ආබාධ සෙමලුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණා. දැන් සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා අනාගත අපරාජයක් යටතේ අපි මේ දේ කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි තමුන් ආසලාගෙන් අපි අහනවා දැන් හමුදාවට කියනවලු ගෑස් වෙනුවට දර පාවිච්චි කරන්න කියලා. ඔන්න අලුත්ම මේක. දැන් දර පාවිච්චි කරා. මම අහනවා අද වෙනකොට එන හමුදාවලවත් දර පළවන්නත් හදනවා. දර පළවන්නත් හදනවා. අද කියන්න කනගාටුයි අද රටේ මේ වෙනකොට තමුන් ආන්සලගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව රටේ සංවර්ධනයේ පාලනය ගැන කතා කරනකොට අද මේ වෙනුන රටටම ලයිට් නැහැ. රටටම විදුලිය නැහැ. අද මේ පාර්ලිමේන්තු යන ජෙනරේටර් එකකින් ජෙනරේටර් නැති අයනේ මොකද කරන්නේ? රටටම ගෑස් නැහැ. එහා පැත්තේ තියෙනවා අපි හදපු ජලාශ වලින් මෙගාවොට් 1300ක් අපි නිෂ්පාදනය කරන විදුලි බලාගාර ඇතුළ වතුර තියෙනවා ලයිට් නැහැ ඇයි මොකද්ද මේකේ ප්‍රශ්නේ ඉතිහාසයේ එහෙම කවද්ද වෙලා තියෙන්නේ අපි අහන්නේ මේ මයිස්සලා කතා කරගෙන ආවේ බිලියන 61ක් තමුන්නාසල 2000 ඉඳලා 2022 වෙනකන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි කරද්දී ඒක නිලධාරීන්ටවත් සෙබළුන්ටවත් කීයක්වත් වැඩි කළා නැහැ. ආහාර වේලවත් වැඩි කළා නැහැ. අපි අහනවා මේක ඇතුලේ තියෙන්නේ ආපහු හිතානි දෙවයි මිග්යානා රිපෙයාර් කරන්න මෙච්චර මුදලක් ගියා කියලා. මිග්යානා ටික ගන්න මෙච්චර මුදලක් ගියා කියලා. නැවත අපි අහනවා ඒ වගේ දේවල් වලට යන්නේ කියලා. අනික් කටයුතු තමයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ. මාද කිව්වේ මේ රටේ සිවිල් පරිපාලනේ. රටේ ප්‍රාදේශීය පාලනේ. මං කිව්වා වගේ හමුදා නිලධාරියෙක් යටතේ කරන්නේ. හමුදා නිලධාරීන්ට අපේ ප්‍රශ්නයක් නැහැ. අපි ගරු කරන යුද්ධයේ දෙනුප කට්ටියට. කමල් ගුණරත්න මහත්මයාත් එක්ක අපි ප්‍රශ්නයක් නැහැ. මහනවා මේ රටේ ඉතිහාසයේ ග්‍රාම සේවකගේ ප්‍රාදේශීය ලේකම්ගේ දිසාපතිගේ ඉඳලා සියල්ල පාලනය කරේ පරිපාලන සේවයේ නිලධාරී මහනවා තමුන්නාසලා මේ පරිපාලන සේවයේ නිලධාරීන්ව වැඩ බැරි කියලා සමච්චලයට ලක් කරනවාද කියලා අහනවා මං ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකරලා මේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වගේ අමාත්‍යාංශයක් කරුණාකරලා පරිපාලන සේවයේ නිලධාරියෙක් යටතට පත් කරන්න කියලා මං තමුන්නාසලාට කියනවා මොකද මේ ලේකම්වරයා ආවෙන් පස්සේ මේකට යවන චක්‍රලේකර යවනවා චක්‍රලේකයක් මොකද මේ චක්‍රලේකේ කියවෙන්නේ රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බෑ සමාජ මාධ්‍ය භාවිතා කරන්න බෑ සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ විවේචනය කළොත් රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් අපි දන්නවා ආයතන සංග්‍රහය අනුව දේශපාලන අයිතිය නැත්තේ මාණ්ඩලික නිලධාරීන්ටයි සාමාන්‍ය නිලධාරීන්ටයි විතරයි මේ රටේ රජයේ සේවකයෝ 15 ලක්ෂයක් කතා කරන තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ තමන්ගේ භාෂණේ අයිතිය නැති කරලා තියෙනවා. අපි මේකට යනවා අධිකරණයට. අපි යනවා අධිකරණයට. ඒ කියන්නේ රජයේ සේවකයෝ ආණ්ඩු විවේචනය කරනකොට චක්‍ර ලේකියවනවා. සමාජ මාධ්‍ය භාවිත කරන්න බෑ. කොහෙද මේ නීතිය තියෙන්නේ? මහන්නේ මෙහෙමද මේ තමුන්නාසලාට වරදිනකොට වරදිනකොට රටේ ජනතාව යා විවේචනය කරනකොට තමුන්නාසලා මොනවද කරන්නේ? රජයේ නිලධාරීන්ට චක්‍ර ලේ කරනවා. මම ලේකම්තුමාට කියනවා කරුණා කරලා මේ වගේ දේවල් කරන්න එපායි. රජයේ සේවකින්ගේ වාචනයේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සමාජ මාධ්‍ය ජාලයේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබලා දෙන්න. අපිට ප්‍රශ්නයක් මේ රට කොහෙටද යන්නේ? තමුන්නාංශගේ අමාත්‍යංශන මහජන ආරක්ෂක අමාත්‍යංශයට මුදල් අඩු කරනවා, ආරක්ෂක අමාත්‍යංශයට මුදල් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි, තමුන්නාංශලෙන් අපි අහනවා මේකෙන් ඒකම ආපදා කළමනාකරණ විෂය ගැන කතා කරා. අපි මේ රටේ හැම නිතරම ස්වාභාවික විපත් ඇති වෙන. ගම් වතුර ඇති වෙනවා, සුලිසුලන් ඇති වෙනවා, නියඟේ ඇති වෙනවා. අපේ රජයේ යහපාලන රජයේ ඉතිහාසයේ ප්‍රථම වරට මේ ස්වාභාවික විපත් වලට පත් වෙන අය මැරෙනවා. අපි බිලියන 1.5ක් ලක්ෂ 15,000ක වාරිකයක් ගෙවලා රක්ෂණ භාරකාරාන මුදලේ මේ රටේ සියලුම රටවැසියෝ අපි රක්ෂණය කරා. මරණයක් පත් වුණොත් ලක්ෂ 10ක් ගෙවනවා. නිවාස දේපොල් වලට කඩවල් වලට ලක්ෂ 20ක් ගෙවනවා. උපරිම මේ විදියට
honorable member you have one more minute.
මිලියන ගාණක් ගෙවලා තිනවා. තමුන්නාන්සලා ආණ්ඩුව කොච්චර බංකොලොත් කිව්වොත් ඒ රක්ෂණ ක්‍රමේ නැති වෙලා තිනවා. පහුගිය දවස්වල ගම් වතුරේ මැරුණ කට්ටිය ආධාර හම්බුන්නේ නැහැ. පහුගිය කාලේ දේපොල් නැති වුණ ආධාර හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ තමුන්නාන්සලා ජනතාවගේ අයිතීන් එක එක නැති වෙලා තිනවා. අනිත් කාරණේ තමයි, මට විනාඩි 20ක් තියෙනවා. අනිත් කාරණේ තමයි නොවැම්බර් 16 වෙනිදා අපි කොළඹ අපි උද්ඝෝෂණයක් කරන්න. මේ රටේ ජනතාව පෝර ටික නැති එක, බඩු මිල වැඩි එක, ගෑස් ටික නැති එක, පාසල් වලට ළමයි යන්න බැරි එක, මේ සියල්ලට තැන් තැන්වල උද්ඝෝෂණය කරා. අපි කොළඹට 16 වෙනිදා එන්න කිව්වා මේ රටේ ජනතාවට. රටේ ඉතිය මේ සම්බන්ධව පොලිසිය අධිකරණයට ගියා. අධිකරණයේ කොටුව අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණයේ, අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ, මාලිගාතැන්න මහේස්ත්‍රාත් අධිකරණයේ, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ, මේ සියල්ලම පොලිසිය දාපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. මොකද පොලිසිය අන්තිමට කරේ අධිකරණයේ කීමත් අහන්නේ නැතුව පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නියෝග කරා කියලා රටේ හැමතැනම මාරු බාධක දැම්. මොකද කිව්වේ? කෝවිඩ් වැඩි වෙනවා කියලා. මම බැලුවා ඊයේ කෝවිඩ් කොහොමද මේ රටේ කෝවිඩ් 19 පැතිරලා තියෙන්නේ කියලා. අපි ඔය කියන 11/16 නොවැම්බර් 720ක් ආසාදිතිය. අපේ එකෙන් වැඩි වුණා නම් සති දෙකක් යනකොට නොවැම්බර් 30 වැඩි වෙන්න
ඕන.
නොවැම්බර් 719යි. ආණ්ඩුව අපේ දේට බය වෙලා මේක කෙලින්ම තියෙනවා. මෙම උද්ඝෝෂණය සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වීමට සංවිධායකින් සූදානම් කරන අතර විශාල පිරිසක් මේකට එන්න පුළුවන්. මොනවාද පොලිස්පති කියන්නේ? පොලිස්පති කියනවා කොළඹට බස් ස්ථායිර පළාතට පැමිණ බස් රථ සියල්ල පරීක්ෂා කළ යුතුයි. පරීක්ෂා කරලා නෙවෙයි, බස් එකේ අයිතිකාරයා ගෙදරට ගිහිල්ලා කියනවා බස් එක දුන්නොත් රූට් පර්මිට් එක කැන්සල් කරනවා. මේකද මේ රටේ නීතිය? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේකද? බස් එකේ ඩ්‍රයිවර්ට කියනවා, බස් එකේ ඩ්‍රයිවර් අත්තරන් ගොඩ ගන්න. ගෙවල් වලට ගිහිල්ලා කිව්වේ ලැජ්ජ. මං අහන්නේ අන්න අපේ ආරක්ෂක අපේ සරත් ෆොන්සේකා ෆීල් මාර්ෂල් තුමා කිව්වා ආරක්ෂක අමාත්‍යංශය ගැන කතා කරද්දී ඇමරිකාවේ හමුදාපති කිව්වලු අපේ අයිතිය ජනතාව ආරක්ෂා කිරීම, ට්‍රම්ප් ආරක්ෂා කිරීම නෙවෙයි. අපේ නම් පොලිසියට වෙලා තියෙන ආණ්ඩුව ආරක්ෂා කිරීම, ජනතාවගේ අයිතිය ප්‍රකාශ කිරීම නවත්තලා තියෙනවා. මහණේ උලන්ට කියනවා අපි කරුණා කළ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මේ විතරක් නෙවෙයි, මේකේ තියෙනවා මේ අවස්ථාව වීඩියෝ කර අවශ්‍ය අවස්ථාවල ප්‍රයෝජනට ගැනීම සඳහා ආරක්ෂිතව තැබිය යුතුයි. කවුද මේ කියන්නේ? මේ රටේ පොලිස්වාදී. මහන්නේ මෙහෙම ජනතාව ආරක්ෂා කරන්න තමුන් ආන්සල ඇවිල්ලා ඉන්නේ. කරුණාකරලා අපි කියනවා මේ වගේ දේවල් කරන්න එපා. ඊයේ පෙරේදා කැලණිය ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරලා කාන්තාවක් තුවාල ලැබලා තියෙනවා. පොලිසිය ගිහිල්ලා ධාරි කියනවලු මේ ඔගොල්ල කම්පැනිත් එක්ක හැප්පෙන්න යන්න එපා, ඔයගොල්ලන්ට බෑ හැප්පෙන්න. ඒ නිසා නිශ්ශබ්දව ඉන්න. මේකද පොලිසිය කරන්නේ? මම ලෑස්තියක ඉදිරිපත් කරා. මහන්නේ මේ එක්ක කම්පැනි කාරින්ගේ සල්ලි ගන්නවා, එක ආණ්ඩුවට මේක වහන්න තියෙනවා. ඉතින් අපි කියනවා තමුන්නාසයට කරුණා කළා. තමුන්නාසලා කොච්චර බය වුණාද කිව්වොත් ලංකාවේ මාර්ග බාධක 200ක් දැම්මා සමග ජන බලවේගයේ රැල්ලට බය වෙලා. ඔය අපි පටන් ගත්තා විතරයි, තමුන්නාසලාට ওই මාර්ග බාධක දාලා මේව නවත්තන්න බෑ. අපි ඉල්ලා සිටිනවා කරුණා කළා හැමෝටම සාධාරණේ කරන්න. තමුන්නාසලාගේ වගකීම ජනතාව ආරක්ෂා කිරීම. මහනවා කොළඹ අගමැති කුසලාණියක් තිබ්බා පාපන්දු 5000ක් විතර ආවා. මාස් මොකුත් නැහැ ඔක්කොම එන්න දුන්නා. රටේ නායකයෙක්ගේ උපන්දින සාදයට 2000ක් විතර ආවා. ඒකට කොයි නීතිය? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට ඒ විශාල පිරිසක් ආවා. කොයිකට මේ මේක?
Honorable member, please wind up.
මම ඉවර කරනවා. සඳගිරි සෑය ආගමික ස්ථානයක්. ඒත් එතනට මොකෝ එතන කොවිඩ් බෝ වෙන්නේ නැද්ද? ඒ නීතිය නැහැ. අපි කියනවා මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් සියල්ලට සාධාරණ නීතිය කටයුතු කරන්න.
ගරු මාන්නිතුමනි, පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔබතුමා මත කරපු කාරණා දෙකක් සම්බන්ධයෙන්. පාපන්දු තරගාවලිය සඳහා සෙනගාවේ PCR කරපු සහ වැක්සිනේෂන් කාඩ් එකක් දෙක්ක. ඉතින් උද්ඝෝෂණ පෙළපාලි වලට යනකොට ගරු මාන්නිතුමනි එහෙම වෙන්නේ නැති බව තමුන්නාන්සෙත් මාත් දන්නවා. ඒක ඔබතුමා කාරණයක් මත කරා පොලිසිය ඩිජිටලයිසේෂන් සම්බන්ධයෙන්. පොලිසිය ඩිජිටලයිසේෂන් නැත්නම් තාක්ෂණයක් දෙක් ඉදිරියට ආ යුතුයි කියන කාරණේ අපි පිළිගන්නවා. මේ වෙනකොටත් ගරු විශේෂ භාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දෙක කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම තාක්ෂණ අමාත්‍යාංශයත් මැදිහත් වෙලා සම්පූර්ණ සිස්ටම් එක ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට ගේන්න අපි කටයුතු කරනවා. ජනවාරි මාසයේ පළවෙනි මාස සති කිහිපය ඇතුළත ස්පොට් පේමන්ට් එක QR කෝඩ් එකත් සම්බන්ධ කරගෙන ස්පොට් පේමන්ට් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රැෆික් ෆයින් වලට ඩිමෙරිට් සිස්ටම් එකත් ක්‍රමානුකූලව හඳුනා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පොලිසිය හෙඩ් ක්වාටර්ස් එකේ මේ වෙනකොටත් පොලිස් රිපෝට් ඔන්ලයින් ගන්න පුළුවන්. ඒකම ඉදිරි කාල සීමාව ඇතුළත ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ඔන්ලයින් සිස්ටම් එකේ නැත්නම් ඩිජිටල් සිග්නේචර් එකක් දෙක්ක e-signature එකක් දෙක්ක ඔන්ලයින් ගන්න පුළුවන් වෙන අපි හදනවා.
Thank you. Honorable JC අලවතවල you have 8 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම තමත් වැදගත් අමාත්‍යාංශ කීපයක් ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේම සුදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කියන අමාත්‍යාංශ ගණනාව සම්බන්ධයෙන් මම හිතන වෙලාව අඩු වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ආරක්ෂක අංශයේ ත්‍රිවිධ හමුදාවේ අපේ හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලුම ඒ වගේම පොලිසියේ නිලධාරීන් අපි ස්තුතියක් කරනවා. මුලින්ම මේ වසංගතයේ වෙලාවේ ඒ දක්වපු සහයෝගයට, ඒ වගේම මේ වෙලාවේ මම සිහිපත් කරනවා යුද්ධයේ සඳහා ඒ කැප වෙලා ජීවිතක්ෂයට පත් වුණු අපේ ත්‍රිවිධ හමුදාවේ සහ STF පොලිසියේ ඒ නිලධාරීන් සිහිපත් කරමින්, ඒ වගේම ඒ සඳහා දායකත්වය ලබා දුන්නේ සියලු දෙනාටම ගෞරවයක් මේ වෙලාවේ ලබා දෙන්න. ඒ වගේම මතක් කරන්න ඕනි අපි දැන් යුද්ධය අවසන් වෙලා වසර 11ක් ගත වෙලා තියෙනවා. එතකොට මේ කාල සීමාව තුළ අපිට පුළුවන් වුණාද ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි සිංහල, දෙමළ, මුස්ලිම් මේ වගේ ජාතීන් වශයෙන් බෙදිලා ඉන්නේ නැතුව අපි රටක් හැටියට අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉස්සරහට යන්න, ඉදිරියට යන්න අවශ්‍ය වටාපිටාව සංහිඳියාව සඳහා අපිට පුළුවන් වුණාද සැබෑ වොමනාවක් අපිට ඉෂ්ට කරගන්න? දැන් විශේෂයෙන් මතක් කරනවා අපි දැක්ක ජනාධිපතිතුමා පසුගිය දිනක කියලා තියෙනවා මේ ඩයස්පෝරාව සමග අපි සාකච්ඡා කරන්න කැමතියි කියලා. අපි කියනවා එතුමාට ඉතමත් ඉක්මනින් ඒ කටයුතු ආරම්භ කරන්න. මොකද අපිට යුද්ධය අවසන් වෙලා දීර්ඝ කාලයක් මේ සැබෑ සාමයක් මම හිතන්නේ හිත්වල තියෙන தত্ত্বය ඒ එකපුතු භාවය ඇති කරගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඒක ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම අද අප රටේ තියෙන තත්ත්වය බැලුවාම අපි දන්නවා දීර්ඝ කාලයක් විදේශගත වෙලා ඉන්න අපේම රටේ පුරවැසියන් ඉතින් ඒ අය එක සාකච්ඡා කරලා අද ඒ අය නොයෙකුත් ස්ථානවල ඉන්නවා, විශාල මුදල් ආයෝජනය කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා. එහෙමනම් අපේ රටට ඒ අපේම රටේ පුරවැසියන්ගේ වාසිය අරගෙන අපේ රට ඉස්සරහට අරයි යන විදිහේ වැඩපිළිවෙලකට අපි කටයුතු කරනවා නම් අපි ඒක ඉතාමත් වැදගත් කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි යුද්ධයේදී සිරකරුවන් හැටියට අරගෙන ඉන්න කණ්ඩායම දැන් දීර්ඝ කාලයක් මේවා සම්බන්ධයෙන් කඩිනමින් පියවර අරගෙන ඒ අය සිරකරුවන් හැටියට නෙමෙයි අපේම රටේ පුරවැසියන් හැටියට අපිට රටට ප්‍රයෝජනවත් විදිහට පළදායි විදිහට පාවිච්චි කරන්න අවශ්‍ය පියවර ක්‍රමානුකූලව ගන්න කියන එකත් මේ වෙලාවේ විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීශ්‍ය වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම අද අපි දකිනවා මේ එවැගේම අපේ සරත් පොන්සක මහත්මයාගේ කතාවේදී කිව්වා අපිට නිරන්තරයෙන් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයම් පළාතේ ගිහම විශාල ප්‍රමාණයක් ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ. ඉතින් මේ අය අපිට කතා කරනවා අද මේ වෙනකොට තමන්ට ලැබෙන ඒ ආහාර වේල පවා යම් යම් අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. දැන් මේක අපි චෝදනා කරන්නේ හමුදා ප්‍රතිවරයටවත්, එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ අනිකුත් ඒ නිලධාරීන්වත්. අපි දන්නවා මේ වෙලාවේ අපි දන්නවා අඩුපාඩු ගණනාවක් රට පුරාම තියෙනවා. ඒක මුළු රටේම තියෙන දෙයක්. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයට තමයි කියන්න වෙන්නේ මේ අවශ්‍ය මුදල් ප්‍රමාණය අඩුතරමේ අපේ රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව ගැන ගොඩක් කතා කරලා ආපු ආණ්ඩුවක්. එතකොට අපේ රටේ සොල්දාදුවාගේ පෝෂණයට අවශ්‍ය කෑම ටිකවත් දෙන්න බැයි නම් ඒක ඉතාමත් ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ නිසා කරුණා කරලා අපි ඉල්ලා සිටිනවා, මොකද එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි විශාල පිරිසක් අද දිනේ අපිට මේ ආයවැය කතාව අපි මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීසි කියලා දැනගෙන අපිට කතා කරනවා, දැනුම් දෙනවා. ඉතින් ඒ නිසා මේ හමුදාපතිවරු ඒ නිලධාරීන් අපහසුතාවයට පත් කරන්නේ නැතුව අපි කියන මුදල් අමාත්‍යාංශයට මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා ඒ අපේ රණවීරුවන්ගේ එහෙම නැත්නම් සොල්දාදුවන්ගේ පෝෂණයට අවශ්‍ය ප්‍රමාණයේ ඒ ආහාර ටිකවත් අඩු ගාණ ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම තමයි විශ්‍රාමික රණවීරුවන් ගැන කතා කරා, නොයෙකුත් අවශ්‍යතාවල දේශපාලන වාසි සඳහා මේ මැතිවරණ එනකොට අපි දැක්කා මේ අයට ලොකු අනුකම්පාවක් ඇති වෙලා නොයෙකුත් අවස්ථාවලදී මේ අය සම්බන්ධ කරගෙන ඉස්සරහට කතා කරා. නමුත් අපි අහනවා මේ වෙනකොට එයාලගේ ප්‍රශ්න විසඳලා තියෙනවද? එයාලගේ තියෙන ගැටළු වලට විසඳුම් ලබා දීලා තියෙනවද? අද ඉතාමත් අසරණ භාවයට පත් වෙච්ච අය ඉන්නවා, තමන්ගේ අතපය මේ නොයෙකුත් දේවල් අහිමි කරගත්ත අය. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා විශේෂයෙන් මේ අයට ඒ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියන එක මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි සුවදේශ කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරාම විශේෂයෙන්ම සුවදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ අපේ රටේ දිස්ත්‍රික් ලේකම්වරු, ඒ කියන්නේ දිස්ත්‍රික් පරිපාලනය, ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය පරිපාලනය, ඒ වගේම ගමට ගියාම ග්‍රාම නිලධාරි කොට්ටාස 14022 මේ අපේ රටේ සම්පූර්ණ ගම දක්වා දිස්ත්‍රික්කයේ ඉඳලා ගම දක්වා තියෙන පරිපාලනයේ ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය තමයි සුවදේශ කටයුතු අමාත්‍යාංශය. ඉතින් මං හිතන්නේ සුවදේශ කටයුතු අමාත්‍යාංශය කිසිසේත්ම මේ ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වීම තුළ ඒක ගැළපීමක් තියනවා කියලා. පොලිසිය බාර අමාත්‍යාංශයෙන් ප්‍රශ්නයක් නැහැ, මොකද හෝම් මිනිස්සු කිව්වම මේ දෙක එකට අයිති වෙනවා. නමුත් මේ ආරක්ෂක අමාත්‍යාංශය විශේෂයෙන්ම හමුදාව හා සම්බන්ධව මේක එකතු කරලා තැවීම තුළ ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැහැදිලිවම කියන්න ඕනි අපේ රටේ සිවිල් සේවයේ වැඩිම පිරිසක් ඉන්නේ සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ලේකම්වරු හැටියට, ප්‍රාදේශීය ලේකම්වරු හැටියට 300 ගණනක් ඉන්නවා. ඉතින් එහෙම අමාත්‍යාංශයකට අනිවාර්යයෙන්ම සිවිල් සේවාවේ නිලධාරියෙක් තමයි ලේකම්වරු හැටියට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇමතිතුමාගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම
යොමු කරලා දැන් සිවිල්
සේවයේ තමයි ලේකම්. ඒ රාජ්‍ය අමාත්‍යාංශය, එතන ප්‍රධාන අමාත්‍යාංශය තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඉතින් ඒ නිසා ඇමතිතුමා පැහැදිලිවම කියන ඒ සම්බන්ධයෙන් මීට වඩා අවබෝධයෙන් කටයුතු කරන්න කියලා, මොකද අපේ රටේ සිවිල් සේවාව දීර්ඝ කාලයක් සුදු ආණ්ඩුව තියෙන කාලේ ඉඳලා අපිට ආපු එකක්. ඒ අයට ඒ අවස්ථාව මහජනයත් එක්ක වැඩ කරන්න හොඳ පළමුරුද්දක් තියෙන උදවිය ඉන්නේ. ඒ නිසා ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා ප්‍රකාශ කරමින්, ඒ වගේම ග්‍රාම නිලධාරි ගත්තාම අපේ රටේ ග්‍රාම නිලධාරි වසම් 14022 අද ඉන්නේ 8000 විතර ග්‍රාම නිලධාරි ප්‍රමාණයක්. එයාට ගොඩක් ඒවා වැඩ බලන්න තියෙනවා. ඉතින් මේ ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. මොකද මම රාජ්‍ය අමාත්‍යවරයා ඉන්න කාලෙත් අපි මේක ඉස්සරහට ගෙනාවා. ගරු අමාත්‍යතුමා මේක කඩිනමින් මේ ග්‍රාම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාව ඇති කරලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලත් ඔබතුමාට මතක් කරනවා. මොකද ඒ අය විශාල කාර්යභාරයක් තමන්ගේ කොට්ටාස විතරන්නේ අල්ලපු කොට්ටාසලත් වැඩ බලමින් අද ජනතාව වෙනුවෙන් ඒ සේවාව ඉෂ්ට කරමින් ඉන්න කණ්ඩායම. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න පොලිසිය ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම පොලිසිය බාර අමාත්‍යවරයා මේ ස්ථානයේ ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට පොලිසියේ පුරප්පාඩු ගණනාවක් තියෙනවා. ඒ පුරප්පාඩු ගණනාවත් එක්ක ඇති වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයක් තමයි ඔබතුමා අලුතෙන් පොලිසිය ඇති කරන්න යනවා. පොලිසි ගණනාවක් දැන් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ තිබුණා වාගේ තවත් මං කියන්නේ ඒ වාගේම 3-400ක් වැඩියෙන් ඇති කරලා තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය නිලධාරීන් ඉන්නවාද? දැන් ඒකෙන් වෙලා තියෙන මොකක්ද අර තිබුණු පොලිසිය වල දැන් අපි දන්නවා පොලිසිය ඇති කරන එකට අපි විරුද්ධ නැහැ. ඒක හොඳ කාර්යයක්. සමහර පොලිසිය ඒරියා විශාල ප්‍රමාණයක්
තිබුණා.
වැඩ විනාඩියක් දෙන්න. වැඩ කරන්න බැරි ප්‍රදේශයක් හැටියට. ඉතින් ඒ නිසා මේ ඇති කරගමු පොලිසිය වලට අවශ්‍ය නිලධාරී නැතුව මේ ඇති හා අවශ්‍ය අඩුපාඩු එක්ක මේක ඇති කරා කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකෙන් වෙලා තියෙන තවත් සේවාව කරන්න අපහසු වෙලා තියෙනවා. තවත් ස්ථාන ගණනාවක් ඇතිවීම තුළ ඒක තමයි ඇති වෙලා
තියෙන්නේ.
ඒ නිසා ඉස්සල්ලාම මේකට අවශ්‍ය නිලධාරීන් ඒ බඳවා ගැනීම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම පොලිසිය සඳහා අපි දෙතුන් ගුණකින් පරිවැඩි කළ අවස්ථාව දුන්නා. මේ
පොලිස්
සේවාවේදී විශේෂයෙන්ම ස්ථාන බිඳු පත් කිරීමේදී මේ දේශපාලන බලපෑම් කිරීම නවත්තන්න ඒ වගේ මාරු කිරීමේදී මේ පොලිසිය විනය පවත්වා ගන්න පුළුවන් ආකාරයෙන් දේශපාලන බලපෑමින් තොරව මේ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්න අවස්ථාව ලබා දීම පිළිබඳ උතුමාට ස්තුතියි දෙමින් මම වචන සල්ප අවසන් කරනවා.
Thank you. Honorable Dilan Perera, you have 8 minutes. 8 minutes, it has been reduced. Honorable Minister Namal Rajapaksha.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා සඳහන් කරා හමුදාවේ ආහාර වේල් සඳහා සානිකුත් කාරණාවට මුදල් ලබා දීමක් කළ නැහැ කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි, ජාතික ආරක්ෂාවට මූලාශ්‍රණ මන්ත්‍රීතුමනි අපේ ආණ්ඩුව විශාල ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම තමයි මුදල් අමාත්‍යාංශයේ විදිහට මොන අපහසුතාවය තිබ්බත් ඒ හමුදාවේ රණවිරුවන්ගේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ වෙල්ෆෙයර් වලට සුබ සාධනය සඳහා අවශ්‍ය මුදල් ඉල්ලන සෑම විටම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.
Thank you. Now, we don't have to make this a debate, Honorable Member. It's a clarification by the Honorable Minister. Thank you very much. Honorable Dilan Perera.
Garu, Kara Sabha, Niyo Sabha Puttumani. Ada, Arashtaka Amatyanshya, Ewa Gema, Sushkarita Amatyanshya, Mahajana Arashtaka Amatyanshya, Kimi Amatyanshya Tuna, Api Vivadakarana Velave, අමිතන අද මේ රටේ ඉතාම වැදගත් කාර්යභාරයක් කරපු අමාත්‍යංශ තුනක් ගැන තමයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ පහුගිය මේ කොරෝනා වසංග තත්ත්වය තුළ ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනා වූ යුද හමුදාපති තුමාතු යුද හමුදාවත්, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරු, සමෘද්ධි නිලධාරීවරු, ඒ වගේම ඒ වසම්මට්ටමේ ගම්මට්ටමේ ඉන්න ආසන නිලධාරීන් මේ සියලු දෙනාගේම සහයෝගය නැතිනම් විශේෂයෙන්ම කොළඹ කෙසේ වෙතත් අපේ වගේ ගම්වල දිස්ත්‍රික්කවල මේ එන්නත් කරණේවත් මේ විදිහට සාර්ථක වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඒ සියලු දෙනාටම මගේ ස්තුති පුද කරමින් ගරු සභාපතිතුමනි, රටක ඉන්නවා නායකයෝ වර්ග දෙකක්. ඡන්දෙන් පත්වෙච්ච නායකයෝ සහ ඒ අයගේ සුදුසුකම් අනුව තෝරාපත් කරගන්න නායකයෝ. There are two types of leaders in a country. Elected leaders and selected leaders. මේ elected and selected leaders කියන මේ දෙවර්ගය අතර තියෙන සහයෝගිතාවය, සුසංයෝගය, එකට වැඩ කිරීම සාර්ථක වුණොත් තමයි රටක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. Elected leaders එකට ගත්තොත් the people in the category of elected leaders in this country, number one is the president. He is elected by the people. Then this parliament, all 225 of us are elected leaders. Since there is no provincial council now, well, there are no elected leaders in the provincial council, but still for all, when the elections are held, all provincial council members led by the chief minister are elected leaders. Then of course, local government level, all those people are elected leaders. How the selected leaders will get? සියක්දසියල කියන්නේ තමන්ගේ සුදුසුකම් අනුව ඒ තනතුරු වලට පත්වෙච්ච උදවිය. දිසාපතිතුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, අද මේ තත්ත්වය තුළ නම් හමුදාපතිතුමා, ඒ හමුදාවල වැඩ කරන ඒ සියලු සිවිල් කාර්ය සම්බන්ධ වෙලා ඉන්න උදවිය, එයා තමයි සිලෙක්ටඩ් ලීඩර්ස් ලා කියලා කියන්නේ. මාත් පරිපාලන සේවයේ 88 විභාගයේ රැඳී ඉඳලා ඒ විභාගයේ විභාග ප්‍රශ්නපත්‍රය අමතරව ඉන්ටර්වියු එකක් තියෙනවා. ලංකාවේම මම තමයි පරිපාලන සේවයේ ඉන්ටර්වියු එකේ පළවෙනියට ආවේ. ඒ නිසා මටත් ඒ පරිපාලන සේවයේ විභාගයේ රැඳී ඉඳලා ඒ අත්දැකීම තිබෙනවා. ඒ නිසා මේ සඳෙන් පත්වෙච්ච නායකයෝයි ඒ සිලෙක්ටඩ් ලීඩර්ස් දෙක එකතු වෙලා එකට වැඩ කරොත් එකට සුසංග වැඩ කළොත් තමයි අපට අර එන්නත් කරන්නේ ලංකාවේ සාර්ථක කරගත්තා වගේ අනෙකුත් කාරණාත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපේ වගේ රටක අද පවතින මනාප ඡන්ද ක්‍රමය තුළ ඉලෙක්ටඩ් ඇන්ඩ් සිලෙක්ටඩ් ලීඩර්ස් අතර තියෙන ප්‍රශ්න කෙසේ වෙතත් ඉලෙක්ටඩ් ඉලෙක්ටඩ් අතර මනාප නිසා ප්‍රශ්න මතුවෙන තත්ත්වය තුළ තව වඩාත් හොඳින් මේ ඡන්දයෙන් පත්කරගත නායකයෝ සහ ඒ සුසුකම් අනුව තෝරාගත්ත නායකයන් අතර සුසංගීතව ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කරු සභාපතිතුමනි, අද ලෝකයේම කවුරු මොනවා කිව්වත් අද ලෝකයේම කොරෝනා වසන තත්ත්වය නිසා තාම ඇති වෙලා තියෙන තත්ත්වය යහපත් නැහැ. අද මුළු ලෝකයේම ලෝක ආහාර සංවිධානය කියන විදිහට පහුගිය දශක එකහමාර තුළ වැඩියෙන්ම ආහාර මිල දර්ශක ඉහළ ගිය දශක එකහමාර තමයි මේ පහුගිය මාස දෙක. පහුගිය දශක එකහමාර තුළ මේ පහුගිය මාස හතර පහ තුළ තරම් ලෝක වෙළඳපොළ ආහාර මිල ඉහළ ගිහිල්ලා නැහැ කොයි වෙලාවකවත්. ඇමරිකාවේ අද සමහර සුපර් මාකට්ස් වහලා දාලා තිබෙනවා. ඉන්දියාවේ සමහර විදුලි බල ඒ නිපදවන කර්මාන්තශාලා ඒ විදුලි බලාගාර 64ක් මේනට වහලා තියෙනවා. චීන සමහර කර්මාන්තශාලාවල දවසකට වරක් තමයි කර්මාන්තශාලා පවත්වාගෙන විදුලි ප්‍රශ්නේ නිසා.
Honorable Minister, you have 3 more minutes.
ඒ නිසා ලෝකයේම තියෙන ආර්ථික අර්බුදය අද අපේ රට බලපාලා තියෙනවා. ලෝකයේම තියෙන ආහාර මිල ඉහළ අපේ රට බලපාලා තිබෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ අපේ රට බලපාලා තියෙනවා. හැබැයි තාම ලෝකයේම මේ ප්‍රශ්න මැද්දේ කොරෝනා වසංගත තත්ත්වය අපි සමනලපත් කළා නැහැ. පහුගිය අවුරුදු කීපයේ අවුරුදු දෙක තුළ මිලියන 5ක් කොරෝනා වලින් මැරුණා. මිලියන 5ක් කොරෝනා වලින් මැරුණා. ඊළඟ අවුරුද්දේ WHO සංවිධානය තව මිලියන 200කට කොරෝනා ආසාදනය වෙයි තවත් මිලියන 5ක් මැරෙයි කියලා. ඒ නිසා ලංකාව කොරෝනා සංගත තත්ත්වය මේ ඉලෙක්ටඩ් සහ සිලෙක්ටඩ් කියන මේ ලීඩර්ස් දෙකොල්ල එකතු කරගෙන අපි නිවැරදිව හරි මාවතට ගෙනල්ලා තිබෙනවා. ඒක තව තවත් කඩාකප්පල් කරගන්නේ නැතුව අපි ඉස්සරහට යා යුතුව පවතිනවා. ඒ නිසා තමයි මම නිරන්තරයෙන් කියන්නේ අඩුගානේ කොරෝනා සංගත තත්ත්වය තුලවත් අපි පාර්ලිමේන්තුව තුලවත් මේ ඉලෙක්ටඩ් සහ සිලෙක්ටඩ් ලීඩර්ස්ලා අතර සුසංගතිය තියෙන්න ඕන වෙලාවක ඉලෙක්ටඩ් ඉලෙක්ටඩ් අපි ගහගෙන නවත්තමු කියලා. එකිනෙකා දැස එකිනෙකාට වෛරයෙන් බැලීම, ද්වේෂයෙන් බලන එක, ආණ්ඩු පක්ෂය මොන හරි කිව්වොත් ඒකට විරුද්ධ වෙන එක, විරුද්ධ පක්ෂය මොනවා කිව්වොත් ඒකට ආණ්ඩු පක්ෂය විරුද්ධ වෙන එක, මේ එකිනෙකාට විරුද්ධ වීම කියන ද්වේෂය වෛරය මත පදනම් කරගෙන යන දේශපාලනය වෙනුවට අපි මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍යම කරන්නා වූ අලුත් වැඩපිළිවෙළ ගොනුවෙමු. පලි ගැනීම වෙනුවට පිළිගැනීම කියන සංකල්පය මත අපි අලුත් මුදල් ඇමතිතුමා තමගේ මුදල් අය කතාවේදීම සියලුම දේශපාලන ලක්ෂ නියෝජනය කරන්නා වූ ඒ පළාත් පාලන ආයතන වල නියෝජිතයන් සල්ලි වෙන් කරලා තිබෙනවා. ඉතිහාසයේ කවදාවත් එහෙම සෑම දේශපාලන පක්ෂයක නියෝජනය කරන්නා වූ නියෝජිතයන් සල්ලි වෙන්ුනේ නැහැ. ඒතර පලි ගැනීම සහ වෙනුවට පිළිගැනීම කියන අලුත් සිස්ටම් චේන්ජ් එක, පලි ගැනීම වෙනුවට පිළිගැනීම කියන අලුත් සංකල්පය අපේ දේශපාලන දේහය ඇතුල් කරලා තිබෙනවා. අපි ඒ ඇතුල් කරපු එක තව ඉස්සරහට අරගෙන යා යුතුව පවතිනවා. ඒකේ තියෙන අඩුපාඩු කතා කරන්න පවතිනවා. දෙවන වර වියවිදේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ වුණ තාවයට ඒ විරුද්ධ වුණේ ආණ්ඩුව විතරක් නෙමෙයි. ඒ විරුද්ධනේ තමන්ගේම දේශපාලන පක්ෂය නියෝජනය කරන්නා වූ ඒ ගමේ ඉන්න තමාගේ දේශපාලන නියෝජනය ලැබෙනා වූ මුදල් වලට එකයි විරුද්ධ වුණේ. එතන තියෙන්නේ මොකද්ද? කුහකකම, වෛරය, ද්වේෂය. ආණ්ඩුවෙන් පලිගැනීම වෙනුවට පිළිගැනීම සංකල්පයක් කරගන්න නැහැ. පලිගැනීම හොඳයි කියන කාරණේ මම වතු කළගත්තේ. ඒ නිසා මූලාසන සභාපතිතුමනි, අද මේ රට ඉස්සර අරන් යන අවශ්‍යම මෙහෙයක් කරපු මේ ඡන්දයෙන් පත්වච්ච නායකයෙක් එක්ක එකට වැඩ කරපු මේ 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 රටට මේ රටේ මේ ජනතාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් කරපු ඒ සිලෙක්ටඩ් ලීඩර්ස්ලා, ඩිස්ත්‍රික් ලේකම්වරු වේවා, ප්‍රාදේශීය ලේකම්වරු වේවා, හමුදාවේ ඒ ඉන්න උසස් නිලධාරීන් වේවා, මේ සියලු දෙනාගේම ඒ සුසංයෝගය තවදුරටත් ඉදිරියේදී වර්ධනය කරගැනීම සඳහා මුළු ලංකාව මිනිස්සු පාර්ලිමේන්තු 225ටම වෛර කරන වෙලාවේ ඒ ලංකාවේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව තුල ඉන්න අපිත් ඒ සුසංයෝගයේ වර්ධනය කරන්න සූදානම් ය තවදුරටත් සිංහල දෙමළ මුස්ලිම්ට බෙදන්නේ නැතුව තවදුරටත් බෞද්ධ ඉස්ලාම් දමිළ කියලා බෙදන්නේ නැතුව තවදුරටත් පොහොට්ටුකාරයෝ ශ්‍රී ලංකාකාරයෝ UNP කාරයෝ දුරකථනකාරයෝ කියලා බෙදන්නේ නැතුව මේ රට හදන්න අපි සූදානම් කියන පණිවිඩය දෙන්න අදිෂ්ඨාන කරගමු කියලා යෝජනා කරමින් මානින බොහොම ස්තුතියි.
Thank you. Honorable Harshana Rajakaruna, you have 9 minutes.
Bohme Suti. Ada Mama Ita Saturu Venoa, Mamitra Andupaksha Niyojanakarana Mantrivaraya, Merate Sanghindiyawa Pilimbandawa Katha Karana. Merate Sanghindiyawa Venuwen Peni Hitna Pudgalayak Hatiyata Mama Hitanawa දේශපාලන වාසිය වෙනුවෙන් මේ ජාති ආගම් බෙදපු කාලයක් මම දැක්කා. ඒ අපි පෞගිය මැතිවරණය තරම් ජාතිවාදී මැතිවරණයක් මගේ ඉතිහාසයේ මම මීට කලින් දැකලා නැහැ. මට මතකයි ඒ කාලවකවානුවේදී අර වඳ සත්කම් ගැන ડોક્ટર ශාෆි ගැන වඳ කොත්තු ගැන කොහොමද මාධ්‍යයෙන් ප්‍රසිද්ධිය ගෙනාවේ කියලා මුස්ලිම් විරෝධයක් ඇති කරලා ඒ කාලවකවානුවේ දේශපාලන වාසි ලබා ගැනීම පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ වගේම තමයි පෞගිය මැතිවරණයේදී කතා කරපු ප්‍රධානම මාතෘකාවක් වෙනවා පාස්කු ප්‍රහාරය. අද ඒ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් දැන් වසර ගණනාවක් වෙලා ඒ වැරදිකරුවන් කවුද කියලා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඒක කතෝලික ජනතාව විතරක් නෙමෙයි බෞද්ධයෙක් හැටියට මමත් බෞද්ධයෝ හැටියට මේ රටේ බහුතරයකුත් මේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කවුද කියලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තුරු අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ වගේම මම මේ වෙලාවේදී කියන්න කැමති මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් අපිට ඉතා දක්ෂ පොලිසියක් තියෙනවා. ඉතා දක්ෂ CID එකක් තියෙනවා. හැබැයි හැම වෙලාවෙම මේ පොලිසිය මේ CID එක අක්‍රිය වෙන්නේ දේශපාලන මැදිහත් වීමක් වෙනකොට පමණයි. ඒක අපි දැකලා තියෙනවා. හැම වෙලාවෙම ඒ ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා නෙමෙයි මේ ආණ්ඩුවෙත් මට කියන්න පුළුවන් ඕන තරම් ඒ වෙච්ච දේවල් ওই නඩුව අයින් කරගන්න විදිහට. ඒකින්ද ඉතින් ඕන්නම් අපි කතා කරගම්මු මේ ආණ්ඩුවේද නඩුව වැඩියෙන් අයින් වුණේ ඒ ආණ්ඩුවේද නඩුව වැඩියෙන් වුණේ ඒකට උත්තර දෙන්න ලෑස්ති. හරිද? ආගනින්. ඒකින්ද මම මේ වෙලාවේ කියනවා තමුන්නාන්සලා සීළු දෙනාටම මෙතනදී ප්‍රධානම ගැටලුව වෙලා තියෙන මේ රටේ ජනතාවට දැන් විශ්වාසයක් නැහැ මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ චූතිතීන් වරදකරුවන් වේවිද කියලා. සැබෑ වැරදිකරුවන්ට දඩුවම් ලැබේවිද කියලා. ඒ මොකද මේක දේශපාලනීකරණය වෙලා කියලා රටේ බහුතරයේ මත කාඩිනල් තුමා ඇතුළු රටේ බහුතරයේ මත. ඒකින්ද මං හිතන්නේ අපි යලි මේ අපේ අර මිත්‍ර මන්ත්‍රීතුමා කිව්වා ආකාරයටම සියලුම ජාතීන් ආගම් ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු කරගන්න නම් අපි යලි අර විශ්වාසය ගොඩනගා ගන්න ඕන. ඒ විශ්වාසය කතෝලික ප්‍රජාවගෙන් දිනා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? මම පෞද්ගලිකව හිතනවා මේ වෙලාවේදී ඇත්තටම ඉතා පැහැදිලිවම ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු විය යුතුයි
කියලා.
ජාත්‍යන්තර පරීක්ෂණ
ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔබතුමාගෙන්? දැන් ඔබතුමා පාස්කු විරුද්ධ ප්‍රහාරය පිළිබඳව කතා කරා. ඔබතුමන්ලගේ
ඒරින්
කාරක සභාවට
Thank you. ගරු සභාපතිතුමනි මම මේකේ මගේ මිත්‍රයා හින්දා මම ඒ ගැන වැඩිපුර කතා කරන්නේ මගේ පාසල් මිතුරා හින්දා මේ ඔය අපි 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 ඒක වෙනම එළිය කතා කරමුකෝ අපි. ඒක සිතා කෙසේ වෙතත් මෙතන මම මේ විශේෂයෙන්ම කියන්නේ මේ විශ්වාසය අලි ගොඩනගා ගන්න නම් අපි සැබෑ පරීක්ෂණයක් සිදු වෙනවා කියන එක මේ රටේ කාදිනල්තුමා ඇතුළු මේ රටේ ජනතාවට තේරෙන්න ඕන. එතකොට මේ කාදිනල්තුමා ඇතුළු මේ රටේ ජනතාවට මේක තේරුම් ගන්න නම් මේ වෙනකොට මම විශ්වාස කරනවා අපි ජාත්‍යන්තර සංවිධානයකට හරි පරීක්ෂණය බාර දෙන්න ඕන. ස්කොට්ලන්ඩ් යාඩ් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් වෙන්න පුළුවන්. මොකද මෙතන දේශපාලන මැදිහත් වීමක් තිබෙන නිසා. ඒ වගේම හිටපු නීතිපතිතුමා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කිව්ව කාරණාවත් නිසා තවමත් නීතිපතිතුමාගෙන් මේ කට උත්තරයක් ලබාගෙන නැහැ හිටපු නීතිපතිතුමාගේ. එතකොට මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙන නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න තියෙන ගැටලුව මොකද? දැන් මේ රටේ මීට කලින් ඒ ජාත්‍යන්තර ස්කොට්ලන්ඩ් යාඩ් එක පරීක්ෂණ වලට සහාය ලබා දීලා තියෙනවා. ඒ මේ රටේ පොලිසියට. එතකොට ඒ වගේ ස්කොට්ලන්ඩ් යාඩ් එකක් වගේ සංවිධානයක් ස්වාධීනව ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් ඒ වගේම ඒ අධ්‍යක්ෂීම් එක මේ කටයුත්තට සහයෝගය ලබා දෙනවා නම් මේ පරීක්ෂණ වලට සහයෝගය ලබා දෙනවා නම් ඒකට ආරාධනා කිරීම මං හිතන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවෙන් ඉටුවීමක් වෙනවා. මොකද මෙතනදී හැම වෙලාවකම පොලිසිය එහෙම නැත්නම් CID එකේ යම් ප්‍රමාදයන් ඇති වෙනවා නම් හැම වෙලාවෙම ඇති වෙලා තියෙන්නේ දේශපාලන මැදිහත්වීම තුළ. කවුරු හරි අත්අඩංගුවට ගැනීමට යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒකට ප්‍රධාන වශයෙන්ම දේශපාලන මැදිහත්වීමක් සිදු වෙනවා. ඒ දේශපාලන මැදිහත්වීම අද එදාට වඩා වැඩි. මොකද මේ රටේ ස්වාධීන කියන මේ ආයතන, මේ ස්වාධීන කොමිෂන් සභාව වගේ මේ ආයතනේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒකින්ද මේ රටේ ජනතාවට ඒ විශ්වාසය සියලුම ජාතීන් මම 100%ක් එකග වෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකිකයන් හැටියට ඉස්සරහට යන්න නම් ඒ ශ්‍රී ලාංකිකයන් හැටියට Tamanට ගෞරවණීය ලෙස මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ගෞරවණීය ලෙස මේ රටේ ජීවත් වෙන්නේ කොහොමද? Tamanගේ දරුවා, Tamanගේ අම්මා, Tamanගේ සහෝදරයා මේ රටේ බෝම ප්‍රහාරයකින් මිය ගිහිල්ලා ඒ අයට සාධාරණයක් ඉටු වෙන්නේ නැත්නම් ඒ අයට ශ්‍රී ලාංකිකයෙක් හැටියට වෙනවද? ඒ අයට ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ ගෞරවය ඇති වෙනවද? ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි එක පවුලක් විදිහට වැඩ කරන්න ඕනේ කියලා හිතනවද? නෑ. මේ අයව තමුන්නාන්සලා තව බෙදෙන එකයි කරන්නේ. තමන්ගේ දේශපාලන වාසියට මම පෞගිය මැතිවරණය දිහා බලනකොට ඉදිරියේදී මැතිවරණයක් එනවා නම් මම අනිවාර්යයෙන්ම කියනවා තව බුදු පිළිම ටිකක් නම් කැඩේ. තව බුදු පිළිම ටිකක් කැඩේ. තව පන්සල් වල බෝම්බ ටිකක් හමු වේවි. එහෙම නැත්නම් තව පන්සල් වල බෝම්බ ටිකක් පිපිරෙන්නත් බැරි නෑ. මොකද මේ ආණ්ඩුවට තියෙන්නේ එකම එකයි ඒ ජාතිවාදී අවුස්සලා, ආගම්වාදී අවුස්සලා මේ රටේ ජනතාව බෙදලා මැතිවරණයකට යන එක විතරයි තියෙන්නේ. එහෙම තමයි පෞගිය මැතිවරණයේදී ජයග්‍රහණය ලැබුවේ. අපිට මතකයි මුස්ලිම් විරෝධයක් ඇති කරලා ජාතිවාදී අවුස්සලා, ආගම්වාදී අවුස්සලා එක එක රටේ එක එක තැන්වල එක එක ජාතිවාදී කෝලාහල ඇති කරලා තමයි ඒ මැතිවරණයට ගියේ. ඉදිරියේදීත් මැතිවරණයක් එනවා නම් වෙන මොනවද කියන්න දෙයක් නැහැ. මොනවද කියන්න පුළුවන්? ඈ මොනවද කියන්න දෙයක් නැහැ. ඒකින්ද මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ප්‍රධාන මාතෘකාව කියලා මේ ආණ්ඩුව ජයග්‍රහණය කරලා ආණ්ඩුව බලයට ගත්තා. දැන් රටේ ආරක්ෂාව කොහොම වෙතත් දැන් කුසිය ආරක්ෂාවක් නැති වෙලා තියෙනවා. මේකයි ඇත්ත තත්ත්වය. අද ගෑස් ලිපක් පත්තු කරන්න බය තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකෙ හින්දා කරුණා කරලා මේ රටේ මේ මම ඉතා අපේ අතිගරු ජනාධිපතිතුමාත් ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මේ අවස්ථාවේ සම්බන්ධ වුණා නම් එතුමා පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති වුණාට මම විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන පුද්ගලයෙක් හැටියට එතුමා මෙතනට කියනවා. හොඳයි, ආරක්ෂක ලේකම්තුමාත් මේ අවස්ථාවේ නැහැ. ආරක්ෂක ලේකම්තුමාත් මේ අවස්ථාවේ හිටියනම් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ පාර්ලිමේන්තුව අගේන පුද්ගලයෙක් නම් මේවට සම්බන්ධ විය යුතුයි කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.